Honorable Vimal Veerawansa, you have 4 minutes remaining.
Garu Mulasanaruda Mantrithumani, Mama Kiyaganave, Sri Lanka Pramithi Ayathanayat Navagena, Unilever Ayathanaya, Merate Saban Paribhogika Janathawata Visa Atullana Vidhiya, Basin Bar Kiyala Wenama Namadagena, Laksha Lifebuoy Vikunana Vidhiya, Mewata Pilika Karaka Rasayana Yodagena Thiyena Vidhiya, Meke Merate Minissu Leddu Bawata Pat Karanna මේ වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වෙන විදිය. Unilever ආයතනයට මේ රටේ සබන් පාරිභෝගිකයෝ පේන්නේ කාපට් එකක් විදියට. ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ලැජ්ජ වෙන්න ඕනේ. ඕන දෙයකට මේ 225ට බංග වේවා කියලා කියන සංස්කෘතියක් ඇතුලේ මේවා හුවෙන්නේ නැහැ. මේ තමයි සුදු කරපටි සත්තු. මේ රටේ මිනිසුන්ගේ ජීවිත ගැන තකන්නේ නැති. මේ රටේ මිනිසුන්ගේ ඉරණම ගැන හිතන්නේ නැති. එක්කො තමන්ගේ දරුවට විදේශ රටක රැකි ඉගෙන ගන්න යවන්න ඕන කරන මුදල් හොයන්න මේ වගේ පටු හේතු වෙනුවෙන් තමයි මේ බිලිදීම කරන්නේ මම ওই ප්‍රමිති ආයතන නිලධාරීන් ගෙනල්ලා මේ ගැන සාකච්ඡා කරා ලෝකෙ කොහෙවත් සබන් වලට පාවිච්චි නොකරන මේ රසායනික පාවිච්චි කරන්න දෙන්නේ ඇයි කියලා ඇහුවා ඒගොල්ලෝ පිළිගන්න ලෑස්ති නැහැ නඩුවකින් තීන්දු වෙලා තියෙනවා දැන් යුනිලීව ආයතනයක ඇපීල් කරලා තියෙනවා නමුත් එක නඩු තීන්දුවක් තියෙනවා මේක හානි කරයි මේක නොකළ යුතුයි කියලා ඒත් ප්‍රමිති ආයතනය මේ වැරද්ද නිවැරදි කරන්නේ නැහැ. මම මේ ප්‍රමිති ආයතනය ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයත් එක්ක මේ වෙළඳපොළ බලවේග කරන සෙල්ලම පෙන්වන්නයි මම මේ උදාහරණයක් ඇටට මේක කිව්වේ. ඒ නිසා මේ සභාවේ ඉන්න අපට වගකීමක් තිබෙනවා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පුරෝගාමිත්වය ගන්න. අපි ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ෆාම් තෙල් වල තියෙනවා නිදහස් මේද අම්ල ෆ්‍රී ෆැටි ඇසිඩ් සියයට 20ක් තරම් ඉහළ ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. දැන් අපේ රටේ මේ නිදහස් මේදාම්ල තියෙන ඒ කියන්නේ පිරිපහදු නොකරපු ෆාම් තෙල් ගේන ඕන තරම් අවස්ථාවක්.
Remember you have 2 more minutes.
පිරිපහදු නොකරපු ෆාම් තෙල් ගේන දුන්නම මේ රටේ නිසි පිරිපහදු කිරීමක් වෙන්නේ නැතුව මේවා මේ රටේ පාරිභෝගික ජනතාව අතරට එනවා. පෞගිය රිෂාඩ් බදුරුදීන් නැමැතිතුමා ඉන්න කාලේ පාරිභෝගික අධිකාරිය මගින් ගැසට් එකක් ගැහුවා. ඒ පිරිපහදු කරපු ෆාම් තෙල් සහ පොල් තෙල් දෙක කලවම් කරලා විකුණන්න පුළුවන් කියලා. ඒක සෞඛ්‍ය පනතට පටහැනි. සෞඛ්‍ය පනතට අනුව ආහාරයක ඒ ගුණය බාල කරන්න බෑ. ඒ පටහැනි නිසා තමයි වෙනම ගැසට් නිවේදනයක් ගැහුවේ. පහුගිය දවස්වල පාරිභෝගික අධිකාරිය වෙළඳපොළේ තියෙන පොල් තෙල් පරීක්ෂා කරලා බැලුවා. ඒ බොහෝ පොල් තෙල් වල 70%ක්ම තියෙන වෙනත් තෙල්. පොල් තෙල් තියෙන 30%යි. එක්කෝ පිරිපහදු නොකරපු ෆාම් තෙල් තියෙන්නේ. මේවා කොම්පිලිකාකාරක මේ රටේ මිනිස්සුම ලෙඩ්ඩු කරන්න මේ වෙළඳපොළ බලවේගවලට රාජ්‍ය යන්ත්‍රණයක් පාවිච්චි කරන් හිතූ විදියට මේ රටේ මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කොච්චර මුදලක් වෙන් කරත් වැඩක් වෙන්නේ නැහැ. අපි වෙන් කරපු ගාන හොයලා වැඩක් වෙන්නේ නැහැ. ආහාර බාල කරලා විකුණන්න ඉඩ දීලා ඒව වෙන්න ඉඩ හැරලා අපි ඔහේ බලන් ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉස්පිරිතාලේ මොකද උනේ කියලා අහලා වැඩක් නැහැ. ඒ නිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට තියෙනවා අපේ රටේ තිරිඟු පිටි පරිභෝජනය ගත්තත් මෙට්‍රික් ටොන් 113ක් අවුරුද්දකට වැඩි වෙනවා. දැන් 13 සිට 17 දක්වා සාමාන්‍ය 104ක වැඩිවීමක් වෙනවා පරිභෝජනය. පාන් පිටි වලට අපි බදු සහන දුන්නම පරිභෝජනය වැඩි වෙනවා. මේකෙන් වෙලා
තියෙන අද
මරතා විනාඩියක් දෙන්න උලසනන්ද මන්ත්‍රීතුමනි මේකෙන් පේනවා අපේ රටේ දරුවෝ අද දියවැඩිය රෝගින් බවට පත් වෙලා තියෙනවා. මේ විදියට මේ තිරිඟු පිටි පරිභෝජනයට අපි උනන්දු කරලා මම කියන්නේ කොවිඩ් වසංගතය නෙමෙයි අත්ත වසංගතේ මෙන්න මේ බෝන වෙන රෝග මේ තරම් පැතිරෙන්න ඉඩ දීලා බලා ඉන්න එකයි අත්ත වසංගතේ ඒ නිසා අපිට එකතු වෙන්න හැම ප්‍රශ්නයකදීම බැරි වුණා අඩුතරම මෙන්න මේ වෙළඳපොළ බලවේග වලින් අපේ රටේ පාරිභෝගික ජනතාව නිදහස් කරගෙන ඒ වෙළඳපොළ බලවේග වලට ඕන විදිහට මේ රටේ ප්‍රමිතීන් හදාගෙන මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන තියෙන මේ නාඩගම නවත්තන්න මේ 225ට එකතු වෙන්න පුළුවන් නම් අනිත් මොන ප්‍රශ්නේදී අපි බෙදුණත් මොකද මේ සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයෙන් තොරව සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය කරන්නේ පක්ෂ ભેදයෙන් තොරව ඒ නිසා මේ පොදු කාරණේදීවත් අපිට එකට එකතු වෙලා ඒ වෙළඳපොළ බලවේගවල සැහැසි මැදිහත් වීම නවත්තලා සෞඛ්‍ය සම්පන්න ආහාර ඒ වගේම කාබනික පොහොර සහිත රටක් නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන මුදල මීට වඩා ගොඩක් අඩු වුණත් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක බව අවධාරණය කරමින් නැවතත් මේ රටේ සෞඛ්‍ය සේවයේ කොවිඩ් වසංගතය හමුවේ රටේ ජනතාව වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට අපේ කෘතවේදීත්වය පිරිනමමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි.
Thank you. Honorable Mrs. Harini Amarasurya, you have 14 minutes.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ වැදගත් මාතෘකාවක් පිළිබඳ වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මේක විශාල මාතෘකාවක් මේ ලැබිලා තියෙන කෙටි කාලය තුළ මම කැමති කතා කරන්න ඇත්තටම සෞඛ්‍ය අපි සෞඛ්‍ය ගැන කතා කරනකොට සෞඛ්‍ය ප්‍රතිලාභ සෞඛ්‍ය ගුණාත්මක භාවය මම නැත්තම් සෞඛ්‍ය ප්‍රතිපාදන ගැන සහ ඒකේ ප්‍රතිලාභ ගැන කතා කරන විට වැදගත් කාරණයක් වෙන්නේ සමානාත්මතාවය සහ එහි යුක්ති සහගත බව අපි කොහොමද තහවුරු කරන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි ගන්න ජාතික මට්ටමේ තියෙන සෞඛ්‍ය නිර්ණායක වලින් බොහෝ දුරට මේ සෞඛ්‍ය සේවාවේ තියෙන අසමානතාවය සහ අයුක්ති සහගත බව පේන්නේ ඒ ජාතික මට්ටමේ නිර්ණායක වලින් බොහෝ දුරට අපිට පේන්නේ අපේ සෞඛ්‍ය සේවාවන් ඉතාමත්ම හොඳින් සියලු දෙනාටම එකසේ ලැබෙන විදිය එකක් කියන එක තමයි බොහෝ දුරට මේ නිර්ණායක වලින් පෙන්වන්නේ. නමුත් අපි දන්නවා සෞඛ්‍ය සේවාව තුලත් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදීත් බොහෝ දුරට විවිධ සමාජ ස්තරවල ඉන්න පිරිස් ඉන්න ප්‍රජාවන් වලට මෙම සෞඛ්‍ය සේවාව සඳහා ලැබෙන ප්‍රවේශය විවිධයි. තමන් ඉන්න ප්‍රදේශය අනුව කතා කරන භාෂාව අනුව ආර්ථික සමාජීය පසුබිම අනුව ගොඩක් වෙලාවට සෞඛ්‍ය සේවාවට ලැබෙන තියෙන ප්‍රවේශයත් එහි අත්දැකීමත් විවිධ වෙනවා. ඒ විවිධත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කැමති විශේෂයෙන්ම කතා කරන්න මේ සාමාන්‍යයෙන් අපේ නිර්ණායක සහ සංඛ්‍යා ලේඛනවලට අසු නොවන ප්‍රශ්න කිහිපයක් ගැන මේ සභාවේ අවධානය ලබා ගන්න මම බලාපොරොත්තු වෙන්නේ. අද උදෙත් කතා වුණා මේ සනීපාරක්ෂක තුවා පිළිබඳ කතාවක් ඇති වෙලා තියෙනවා. ඒක මේ සභාවෙන් පිටත් සමාජයේ ලොකු සංවාදයක් මේ වෙනකොට තියෙනවා. නමුත් මේක සනීපාරක්ෂා තුවා පිළිබඳම ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මේක තියෙනවා අපි මේකට වචනයක් හඳුන්වනවා ඕසප් දරිද්‍රතාවය කියන එක. ඕසප් දරිද්‍රතාවය කියන්නේ සනීපාරක්ෂක තුවාවලට තියෙන ප්‍රවේශ ලබා ගැනීමට තියෙන හැකියාව පමණක් නෙවෙයි. මෙතන ඒ සනීපාරක්ෂක තුවා වගේම වැදගත් වෙන්නේ කොච්චරක් දුරට වැසිකිලි පාවිච්චි කිරීමේදී මේක වැසිකිලි වලට තියෙන ප්‍රවේශය, ජලයට තියෙන ප්‍රවේශය, මේ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ, ඒවා කොච්චරක් දුරට පරිසරයට හානිදායක නොවන විදියට බැහැර කරන්න පුළුවන්ද, මෙවැනි කාරණාත් ගොඩක් මේ ඕසප් ස්ත්‍රීන්ගේ අත්දැකීමත් එක්ක ගැට ගැහුණු කාරණා බොහොමයක් තියෙනවා. මේවා හරියට සිද්ධ නොවන නිසාත් වෙනත් රෝග බොහොමයක් හැදෙන්නත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම පිරිසිදුකම මේ කාලේ ඕසප් කාලය තුළ හරියට පවත්වාගෙන යාමට අපහසු වීම නිසා. දැන් මේක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. අපේ රටේ කාන්තාවන් බොහොමයක් ඉන්නවා ඕසප් චක්‍රය කාලය තුළදී ඔවුන්ට තමන්ගේ අඩුම තරමේ රැකියාවට යන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම සහ පාසල් සිසුවියන්ට පාසල් නොයාමේ ප්‍රවණතාවයකුත් අපි මේකත් එක්ක අපි දැකලා තියෙනවා. දැන් අපි දන්නවා අපේ පාසල් 500 ගානකටත් වැඩි අඩුම තරමේ ජලය නැහැ. ඉතින් ජලය නැති පාසල් වල දැරිවියන් ඉතාමත්ම අපහසුතාවයට පත්වන බව අපි හොඳටම දන්නවා. වැසිකිලි පහසුකමුත් හරියට නැති අවස්ථාවල. එතකොට සනීපාරක්ෂක තුවා පමණක් නෙවෙයි මෙතන ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒක පොදුවේ ස්ත්‍රීන් බොහොමයකට බලපාන ප්‍රශ්නයක්. අත වශයෙන්ම මම කනගාටුදායක වෙනවා මේ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී අඩුම තරමේ මේ පාර්ලිමේන්තුවේවත් එහෙම හරියට පිළිවෙලක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ මන්ත්‍රීවරියන් 12ක් විතරක් නෙවෙයි. මෙතන සේවය කරන ස්ත්‍රීන් ඉන්නවා. නමුත් කොහොමද සනීපාරක්ෂක තුවා බැහැර කරන්න කියන එක පිළිබඳ මහිතනේ අඩුමතරමේ මෙතන මෙච්චර මේ ඉහළම නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේවත් නැත්නම් එහෙනම් ඉතින් ග්‍රාමීය පාසලක කාර්යාලයක මොන වගේ තත්ත්වයක් තියෙනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේක මේ ලැජ්ජ විය යුතු හෝ වසංකල යුතු ප්‍රශ්නයක් නෙවෙයි. මේකට ඉතාමත්ම ඉක්මනින් සහ ඉතාමත්ම බැරෑරුම් ලෙස මැදිහත් විය යුතු ප්‍රශ්නයක් ලෙස මම දකිනවා. තව මේකත් එක්ක සම්බන්ධව විශාල වශයෙන් මේක සාමාන්‍යයෙන් අර ගැහැණියක් වුණාම විඳ දරා ගන්න පුළුවන් කියන ආකල්පයත් එක්ක ඕනම පීඩනයක් ඕනම වේදනාවක් දරාගත යුතුයි සහ දරාගත හැකි කියන ආකල්පයත් එක්ක සාමාන්‍යයෙන් කාන්තාවන්ට ආවේනික හෝ කාන්තාවන්ට සුවිශේෂී රෝගී තත්ත්ව ගැන තියෙන අවධානයක් අඩු වෙනවා. අපි දන්න තරමින් ගෝලීය වශයෙන් කාන්තාවන් 10න් 1 දෙනෙක්ට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගය තියෙනවා. ඒ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගය කියන්නේ අධික ලෙස රුධිරය යන එක සහ විශාල වේදනාවක් ඇති වෙන එක. මේක අපිට හිතන්න පුළුවන් ලංකාවෙත් මෙවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් මේක ගැන අපි කතා කරන්නේත් නැහැ. මේක ගැන වෛද්‍ය ප්‍රතිකාර ලබන විදියක් ගැන අපි දන්නේත් නැහැ. මේක කොහෙන්ද සේවාවක් ලබා ගන්න පුළුවන් කියන ඒ තොරතුරුවත් අපි හරියට දන්නේ නැති තත්ත්වයක් තියෙන. මම දන්න තරමින් ලංකාවේ එකම රෝහලක, ඒ කියන්නේ කළුබෝවිල රෝහලේ විතරයි එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන යම්කිසි විදියක සායනයක් පවත්වන්නේ. නමුත් බොහෝ වෙලාවට ගැහැණුනුත් හිතන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක්, අපි මේක දරාගත යුතුයි, මේක වෛද්‍ය උපකාර ලබා ගත හැකි තත්ත්වයක් කියන එක ගොඩක් දෙනෙක් දන්නේ. ඒ නිසා මේක මේ වේදනාවෙන් සහ මේ ප්‍රශ්නේ මූණ දෙන ගොඩක් අය මේක හංගගෙන ඉන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක ඇත්තටම මෙතන ඉන්න වෛද්‍යවරුත් දන්නවා ඇති, මේක දරු ප්‍රසූතියටත් බලපාන රෝගයක්. ඒ නිසා මේකට අවශ්‍ය තොරතුරු සහ ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. නමුත් අපි මේවා ගැන කොච්චරක් දුරට අපේ සෞඛ්‍ය සේවය තුළ මේවට ප්‍රතිපාදන දෙනවද සහ වෙන් කරනවද සහ මේකත් ගැන දැනුවත් වෙනවද කියන එක ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම මම ළඟදී කියවපු වාර්තාවක් අනුව දරු ප්‍රසූති අවස්ථාවෙත් හිංසාවට ඉස්පිරිතාල තුළ හිංසාවට සහ බැනුම්වලට ස්ත්‍රීන් භාජනය වෙනවා කියන එක ඒකේ වාර්තා වෙලා තියෙනවා. නැවත වතාවක් අර ස්ත්‍රියක් වුණාම ඕනම වේදනාවක් දරාගත යුතුයි කියන ආකල්පයත් එක්ක විශේෂයෙන්ම තරුණ කාන්තාවන් එහෙම නැත්නම් අවිවාහක ගැහැණියක් දරු ප්‍රසූති අවස්ථාවක ලැබෙන සැලකිලි පිළිබඳ විශාල ප්‍රශ්න තියෙනවා. වාචික සමහර වෙලාවට කායික හිංසනයට මේ අය භාජනය වෙනවා කියන එක මේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ බොහෝ වෙලාවට අපි සෞඛ්‍ය සේවාව ගැන හිතනකොට අපි එක පොදු සේවාවක් ගැන හිතුවට විශේෂ කණ්ඩායම්වලට විශේෂ අවශ්‍යතා තියෙනවා. ස්ත්‍රීන්ට අනිවාර්යයෙන්ම විශේෂ අවශ්‍යතා තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවලට කොහොමද මේ ප්‍රතිපාදන යොදවන්නේ, කොච්චරක් දුරට ඒකට අවධානය යොදවනවද කියන එක මම හිතන්නේ අපි හිතන්න ඕන දෙයක් සහ ඒකට අවධානය ගත යුතු අනිවාර්යයෙන්ම ගත යුතු දෙයක්. තවත් ගොඩක් වෙලාවට සෞඛ්‍ය ගැන කතා කරනකොට අතහැරෙනම ශේෂ්ත්‍රයක් තමයි මානසික සෞඛ්‍ය කියන දේ. මට ලැබිලා තියෙන දත්ත අනුව මට ලැබිලා තියෙන මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් ලැබිලා තියෙන තොරතුරු අනුව ලංකාවේ ජනගහනයෙන් 10%ක් යම්කිසි විදියක මානසික සෞඛ්‍ය රෝගයකට ප්‍රතිකාර ලබනවා. එම කාර්යාලයෙන් කියන විදියට මෙම දත්ත ගොඩක් වෙලාවට ඇත්ත තත්ත්වය හෙළි කරන්නේ නැහැ. මොකෝ බොහෝ වෙලාවට මානසික සෞඛ්‍ය රෝගවලට ප්‍රතිකාර සොයන්නේ නැහැ. මොකෝ මේකට තියෙන කැලල සහ මේක පිළිබඳ තියෙන ලැජ්ජාවත් එක්ක බොහෝ වෙලාවට මානසික සෞඛ්‍ය කියන එකත් හංගගෙන ඉන්න දෙයක්. නමුත් යුද ගණන අත්විඳපු අපි අපේ සමාජයේ මානසික ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යන අපේ සමාජයේ සිය දිවි නසා ගැනීම ඉහළ ප්‍රතිශතයක තියෙන අපේ සමාජයේ මානසික සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍යයි. සහ මානසික සෞඛ්‍ය සේවාවන් තිබිය යුත්තේ රෝහල් ආශ්‍රිතව විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා අලුත් නූතන මානව විද්‍යා ශාස්ත්‍රය තුළ විද්‍යාව තුළ අපි දන්නවා ප්‍රජාමූලික මානසික සෞඛ්‍ය සේවාවන් ගැන තමයි වැඩි අවධානයක් යොදන්නේ. ප්‍රජාමූලික මානසික සෞඛ්‍ය සේවාවන් වලට එහෙමනම් අපි කොච්චරක් දුරට ඒ ගැන සැලසුම් කළා තියෙනවද, ප්‍රතිපාදන යොදවලා තියෙනවද, කොච්චරක් දුරට අපි ඒක ගැන ඒක ක්‍රියාත්මක කරන්න අපි මොන වගේ වැඩපිළිවෙලක්ද අපිට තියෙන්නේ කියන එකත් මම හිතන්නේ මෙතන අපි සලකා බලන්න ඕනේ. මොකෝ අලුතෙන් විශේෂයෙන්ම අවශ්‍ය වෙන අලුත් මානව සම්පත් මානසික සෞඛ්‍ය සේවාවන් ප්‍රජාමූලිකව හෝ දියත් කිරීමට අලුත් මානව සම්පතුත් අවශ්‍යයි. රෝහල් වලටත් අලුත් මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ මානව සම්පත් අවශ්‍යයි. වෛද්‍යවරුන් පමණක් නෙවෙයි, මානසික සෞඛ්‍ය විශේෂඥ වන හෙදියන්, කවුන්සලර්ස්ලා, සයිකෝලොජිස්ට්ලා මේ සියලු දෙනා එක්කම එක හෝලිස්ටික් වැඩසටහනක් තමයි බොහෝ දුරට දැන් මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි පිළිගන්න ක්‍රමවේදය. නැත්තම් නිකන් ගිහිලා බෙහෙත් දීලා හෝ ඉස්පිරිතාලයකට හිර කරන එක නෙවෙයි. ඉතින් මෙවැනි නවීන මෙවැනි කාලීන වැඩසටහන් කිරීමට කොච්චරක් දුරට අපි මෙවැනි මාතෘකාවලට අවධානය දෙනවද කියන එකත් ගැන මම හිතන්නේ අපේ අවධානය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.
සහ remember you have 2 more minutes.
Thank you, I'll wind up soon. සහ අපි දන්නවා කෝවිඩ් වසංගතය තුලින් මේ තියෙන ප්‍රශ්න අපිට මතුවේ මේ 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 ප්‍රශ්න මේ කෝවිඩ් තුලින් කරේ තිබ්බ නැති ප්‍රශ්න මතු කරන එක නෙවෙයි. තියෙන ප්‍රශ්න අපිට වඩා හොඳින් පෙන්눔 කරපු එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා ගැන අපේ අවධානය කොච්චරක් දුරට යනවද කියන එක අපි සියලු දෙනාගේම අපි සියලු දෙනාම එක එක ගැන උනන්දු විය යුතුයි. අවසාන වශයෙන් මට මතු කරන්න ඕනේ එක මම රාජසේන රත්න මන්ත්‍රීතුමාත් මතු කරා මේ නුවර බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් සෙන්ටර් එක ගැන. ඒක තියෙන එක ප්‍රශ්නයක් තමයි. දැන් ඒක 2017 තමයි ඒක හදන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් මේ වෙනකොට ඒක අත්හිටවල ඔක ඒකට මුදල් ලැබෙන්නේ නැති නිසා සහ ඒක තුලින් වෙලා තියෙන එක ප්‍රශ්නය ලංකාවේ තියෙන දෙවනි විශාලතම ඉස්පිරිතාලේ හරියට කුස්සියක්වත් නැහැ. මොකෝ මේ බිල්ඩිම තමයි ඒ කුස්සියක් ස්ථාපිත කරන්න තිබ්බේ. මේ මේ කුස්සියක් මේ බිල්ඩින් ප්ලෑන් එකේ කොටසක්. දැන් මේ බිල්ඩින් එක නැවතිලා නිසා ඒ රෝහලට හරියට කුස්සියක්වත් මේ වෙනකොට නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම හිතන්නේ SLMC එකේ එමතුමිය ගත්ත තීරණය ගැන මම හිතන්නේ විශාල කතාබහක් තියෙනවා. ඒක වෛද්‍ය අධ්‍යාපනයටත් බලපානවා. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රොෆෙසර් නාරද වර්ණසූරිය වැනි ශ්‍රේෂ්ඨ සේවාවක් කරපු කෙනෙක්වත් නිරපා දැමීමේ කමිටු වාර්තාවෙන් වාර්තාවේ එන රෙකමෙන්ඩේෂන් එකක්ද කියන එක මම හිතන්නේ ප්‍රශ්නයක්. එතුමා මම හිතන්නේ අපි කාටවත් විවාදයක් නැහැ. ඔහු ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඉතින් එවැනි පුද්ගලයෙක් වුණත් මෙතනින් අයින් කරපු එක ගැන මම හිතන්නේ අපි නැවත හිතා බලන්න ඕනේ මොන පදනමින්ද මොන මේවා සිද්ධ වෙන්නේ, මොනවද මේ කමිටු වාර්තාවේ තිබ්බ කියන එක.
Honorable member please wind up.
Thank you, I'm winding up. සහ මම හිතන්නේ සිසිර ජයකොඩි ඇමතිතුමා මෙතන නැහැ. නමුත් මම දන්න තරමට හෝමියෝපති රජයේ මුදල් වලින් හෝමියෝපති ක්වොලිෆිකේෂන්ස් ලබාගෙන මේ වෙනකොට 30ක් විතර ඉන්නවා.
Remember please wind up.
ඒගොල්ලන්ට තාම පත්වීම් ලැබිලා නැහැ කියන එකත් මතක් කරමි. මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Dr. Upul Kalapathi, you have 6 minutes.
බොහොම සුදී. මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මට සන්තෝෂ දවසක්. මොකද මේ වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 13ක් මම රජයේ රැකියාව කරා. ඒ වගේම කරාපිටි ශික්ෂණ රෝහලෙන් පටන් අරගෙන මතකයි 2009 යුද්ධ අවසන් සමයේදී අපි වැඩ කරේ වවුනියාවේ සෙට්ටිකුලම් කියන අවතන් කඳුරු වල. ඒකෙදි මම හිටපු සෝන් එකේ හිටියා ප්‍රභාකරන්ගේ අම්මයි තාත්තයි. ඒ නිසා අපිට මතකයි. මම හිතන්නේ මේ ඒ ගැන මම කියන්න විශේෂම හේතුව තමයි මේ යුද්ධේ කාලෙත් අපි රජයක් විදියට සමානාත්මතාවයෙන් ඒ දමිල අවතැන් වෙච්ච පිරිස්වලට අපි ප්‍රතිකාර කරා. කිසි ප්‍රශ්නයක් නැතුව මොකද අපේ ත්‍රස්තවාදයට අපි විරුද්ධ වුණත් අපේ ගාවට එන ලෙඩ්ඩුන්ට අපි ඒ සමානාත්මතාවයෙන් ප්‍රතිකාර කරා. නිසා මම කියන්න කැමතියි ඔය සමහර උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු ඇවිල්ලා කියන කතාවලට මදන අපිට යම් දුකකුත් ඇති වෙනවා. මොකද ඒ කාලේ පටන් ගත්තේ සමානාත්මතාවය අදටත් උතුරු නැගෙනහිරට රජයක් විදියට අපේ අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා වගේම අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලෙත් ඒ සියල්ල ඒ පළාත්වලට ඒ පහසුකම් ටික සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට වෛද්‍යවරු විදියට ඒ වෛද්‍ය සේවයේ අනිත් කාර්ය මණ්ඩල විදියට අපි සලසමින් ඉන්නවා. එතනින් එහාට ගිහිල්ලා සෞඛ්‍ය වර්තමාන තත්ත්වය ගැන අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද හේතුව මේ රටේ දියුණු ලෝකයේ රටවල් එක්ක සංසන්දනය කරන්න පුළුවන් ඉහළින්ම සිටින තලා තමයි අපේ රටේ සෞඛ්‍ය. ඒකෙදි මම හිතන්නේ 1948 දී මාතෘ මරණ ලක්ෂයකට 1600ක් විතර වුණා. නමුත් අද වෙනකොට ඒක 28කට පෙරිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය මේ තරම් දුරට පවතින ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ නිදහස් අධ්‍යාපනය මේ රටට හඳුන්වා දීමත් එක්ක. ඒකෙදි මම හිතන්නේ කණ්ණංකර මැතිතුමාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද අපිත් වෛද්‍යවරු උනේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. ඒ නිදහස් අධ්‍යාපනය නිසා තමයි වෛද්‍යවරු මෙච්චර ප්‍රමාණයක් මේ රට තුල නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම ඒ නිපද වෙන පිරිස ලංකාවේ 80%කට වැඩිය ඉන්නවා. ඒකත් වෛද්‍යවරයෙක් විදියට මම සන්තෝෂ වෙනවා. මොකද ගොඩක් ඉංජිනේරවරු මේ රට දාලා යද්දී වෛද්‍යවරු මේ රට දාලා ගියේ නැහැ. මේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා පයිතන්නේ 115කට 20කට ආසන්න පඩියක් ගන්න පුළුවන්කම තියෙද්දිත් මේ රටේ අඩු පඩියකට වැඩ කරන වෛද්‍යවරු පිරිසක් ඉතුරු වීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ඒ වගේම පයිතන්නේ අපි අර මේ සියල්ලටම හේතුව තමයි සෞඛ්‍ය ඉහළට එන්න හේතුව තමයි අපි සියල්ලගේම එකමුතුකම යුනිටි එක. ඒ යුනිටි එක වෛද්‍යවරයාගේ ඉඳලා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වාම ඒ සියල්ලම එකට වැඩ කරන වැරි කිරීම තමයි මම හිතන්නේ අපි මේ සෞඛ්‍ය ඉස්සරහට එන්න හේතුවත්. අනිත් ශේෂ්ඨ අපි කුෂිකර්ම ගත්තොත් එහෙම මම හිතන්නේ ලෝකයේත් එක සංසන්දන කර මට්ටමට නෑ අපි තාම. හැබැයි සෞඛ්‍ය ගත්තොත් එහෙම ලෝකේ දියුණු රටවල් එක්ක අපි සංසන්දනය කරන්න පුළුවන් මට්ටමට ඉන්නවා. නමුත් අපි කනගාටුවෙන් කතා කරන්න ඕනේ සමහර වෘත්තීය සමිති ඉන්නවා මේ සියල්ල එකමුතුකම විනාශ කරන වෘත්තීය සමිති.
එනිසා
අපි රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැනත් අපි කතා කරන්න ඕනේ. මාතර පහුගිය කාලේ අපේ වෛද්‍ය සභාව ගැන මෙතුමියක් දැන් කතා කරා. වෛද්‍ය සභාවේ පහුගිය අවුරුදු 4 තමයි වෛද්‍ය සභාව ස්වාධීනතාවයේ නැති වෙච්චම කාලවකවාන. ඒකට හේතුව තමයි ඔහුට ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට හිතයිෂී පිරිසක් තමයි හිත සභාවට පත් කරන්නේ. සභාපතිතුමා හිතයිෂී පිරිසක් පත් කරගන්නවා. පහුගිය අවුරුදු 4 සභාපතිවරු 4 මාරු වුණා. එතනින් එහාට ගිහිල්ලා ඒ ස්වාධීනතාවය උල්ලංඝනය කරපු එකක් තමයි ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ PRO නැත්නම් මහජන සම්බන්ධතා නිලධාරී පත් කරා වෛද්‍ය සභාවට. එතනින් එහාට ගිහිල්ලා වෛද්‍ය සභාවේ ඒ සම්පූර්ණ සංයුතිය වෙනස් කරා, ස්වාධීනතාවය වෙනස් කරා, රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කරන එකම ආයතනය ඒක. නමුත් ඒක විනාශ කරලා දැම්මා. එතනින් එහාට ගිහිල්ලා ඒ ලෙවල් ෆේල් අය 45ක් අදටත් ඉන්නවා මේ ලියාපදිංචි ගන්න EPRM එක්සෑම් එකට පෙනී හිටින්න. නමුත් ඒ සඳහා පහුගිය වසරක කාලයක් තිස්සේ පහුගිය සභාපතිවරයා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඒ එක්සෑම් එක තියන්න කල්මරමින් ඉන්නවා. ඒක අර සුදුසුකම් තියෙන විදේශ අධ්‍යාපනය ලබලා එන ඒ වෛද්‍යවරුන්ටත් ඒ ළමයින්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා තමයි සෞඛ්‍ය මෙතුමිය හරි 5 යුත් කමිටුවක් පත් කළා. ඒ කමිටුව හරහා ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය එතුමිට තියෙනවා. ඒ පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාට තියෙනවා නම් ඒ ඉවත් කිරීමේ අයිතියත් ඒ එතුමියට තියෙනවා. ඒක නිසා තමයි 5 ඉවත් කරේ. මයිතනි සභාපති ගිඳලා ඒ අනිත් සමාජිකයන් 4 ඉවත් කරේ ඒ කමිටු නිර්දේශ මත. ඒ නිසා ඒක ගැනත්
honorable member your time is almost up, please wind up.
අර දැන් එතනින් එහාට ගිහිල්ලා ඖෂධ මයිතනි ගැන කතා කරපු නිසා පහුගිය කාලේ දියවැඩියාව පිළිකාවට ඒ වගේම මව්වරුන්ට දෙන බෙහෙත් ගෙනල්ලා ඉවරලා ප්‍රමිතිය පරීක්ෂා කරනකොට ඒකෙන් 95% මේ රටේ ජනතාවට දීලා ඉවරයි. එතකොට ඒ වෙන්න පුළුවන් සියලු ඒ බලපෑම් ටික වෙලා ඉවරයි. ඒ තමයි පහුගිය සෞඛ්‍ය අමාත්‍යවරයා මහදර අදුදේ පුරාජීරුවට කතා කරන්න ගත්තා. මම මගේ කාලේ තමයි මේ ඔක්කොම උනේ කියලා. නමුත් මේ රටේ බිහිවෙච්ච අසාර්ථකම සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි රාජිත සේනාරත්න. ඒක බය නැතුව අපි කියනවා. එතනින් එහාට ගිහිල්ලා
honorable member please wind up.
තත්පර 30ක් දෙන්න. තත්පර 30ක්. මේ ඖෂධ මිලදී ගැනීම වල අක්‍රමිතා හරහා බිලියන ගණනක මුදල් වංචා වුණා. එතනින් එහාට ගිහලා ටෙන්ඩර් මගදී හරහා බිලියන කෝටි ගණනක මුදල් අවභාවිත වුණා. එතනින් එහාට ගිහිල්ලා ඉතුමා ඔය මේ සෞඛ්‍යයට කරපු හානිය අපිට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න බෑ. මොකද හේතුව ඒක රෝගීන්ට බලපෑම් වෙලා ඉවරයි. ඒ නිසා මම මට ලබා දුන්න අවස්ථාවට බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Abdul Halim, you have 8 minutes.
8 minutes. මුලසන ඔබවන නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැසියසියටදී කතා කරමින් අවස්ථාවක් ලැබී ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වන අතර මට ලැබී ඇති කාර්ය ඉතාමත්ම සීමිත වෙමින් මම ඉතාමත්ම කෙටියෙන් අදහස් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශ වැසියසිය සම්බන්ධ අපි බොහෝ දේවල් කතා කරන්න තිබුණ නමුත් අද මුළු රටම වැළඳගත් මේ ඛේදවාචකයක් වෙන මේ කොරෝනා වසංගතය ආශ්‍රිතව පැනගෙන ප්‍රශ්න සම්බන්ධවයි මම කතා කරන්න අදහස් කළේ. කොරෝනා වෛරස් මර්ධනය සම්බන්ධව අපි මේ සභාව තුළ විවිධ අවස්ථාවල සාකච්ඡා කර නමුත් අදට කොරෝනා වෛරස් ව්‍යාප්තිය අඩුවීමක් නොව වැඩිවීමක් තමයි අපි දකින්න තියෙන්නේ. මුල් කාලයේ එක්කෙනා දෙකෙනා දෙනා බැගින් ආරම්භ වූ මේ ආශ්‍රිතයන්ගේ හමුව දැන් 300, 400, 500 දක්වා දැන් හඳුනාගන්න තත්ත්වයට පත් වෙලා ඉවරයි. අද මුළු රටේම මම හිතන්නේ ආසත්‍යයන්ගේ සංඛ්‍යාව 23,484ක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 1,016ක් වෙනවා. මේ සම්බන්ධ සෞඛ්‍යාංශය වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නැත්නම් අවම කිරීම සඳහා මර්ධනය කිරීම සඳහා විශාල පරිශ්‍රමීන් කටයුතු කරන බව අපි මොදන්නවා. ඒ සීල් දාඩම අපි ශිෂ්ටූතිය පුද කරන්න කැමති. ගෝලීය වශයෙන් පැති යන මේ වසංගතය අද ලොව පුරා ආසාදිතයන් 160,000ක් ඉක්මා එන බවයි වාර්තාවන් පෙන්නුම් කරන්නේ. ඒ වගේම ලොව පුරාම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,99,775ක් වයි ගිය සතියේ වාර්තා වුණා. මියගේ සංඛ්‍යාව 14,10,721ක් වාර්තා වෙ තිබුණා. ඒ වගේම අපි හැමෝම දන්නා පරිදි ඇමරිකාව, ඉන්දියාව සහ බ්‍රසීල් රටවල මේ වෛරසය ඉතා දරුණු ලෙස පැතිරී යාමේ අවධානය ලක්වි රටක් හැටියටත් අපි දැනගන්න තිබුණා. ඇමරිකාවේ පමණක් වෛරස් නිසාම ඇතිවුණු මරණය 260,000ක් ඉක්මවා තිබෙනවායි ගිය සතියේ වාර්තා වුණේ. අපේ රටෙත් පළවෙනි රැල්ල යම් පාලනයට පාලනය කරගත්ත නමුත් දෙවැනි රැල්ල ඉතා සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවධානය අපි දකින්න තියෙනවා. පසුගිය කාලයේ දෙවැනි පුරාම තිබෙන දිස්ත්‍රික් 25ම ආසාදිතයන් හමුවුණු බව පත්වලින් අපිට දැනගන්න ලැබුණා. මම නියෝජනය කරන මහන් දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ආසාදිතයන් 374 දෙනෙක් හඳුනාගෙන තියෙන බවයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම මහන් දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රේක්ෂක 20ක්ම තුලම මයිතනේ පසුගිය කාලේ මේ ආසාදිතය හමුවන බවයි අපිට දැනගන්න තිබෙනවා. අකුරු ප්‍රාදේශීය ලේකම් කෝට්ටාසේ පමණක් ආසාදිතයන් 72 දැනටම හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අකුරු ප්‍රාදේශීය ලේකම්තුමිය වගේම ප්‍රාදේශ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී, පොලිසිය, පල්ලිය උලමා සභාව, මහපල්ලිය වගේ ප්‍රාදේශ සභා මේ සියලු දෙනා එකතු වෙලා අකුරණ ප්‍රාදේශීය ඇතිවෙන මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශාල මහන්සි දරන බව මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ නමුත් මහන රෝහල් මාර්ගයේ අපිට ලැබෙන තොරතුරු අනුව මුළු මහනුවරම PCR පරීක්ෂ සඳහා යන්ත්‍ර එකක් පමණයි තිබෙන්නේ. මම හිතන්නේ මුළු මහන දිස්ත්‍රික්කෙම ඒක ප්‍රමාණවත් නොවන නිසා මම හිතන්නේ සෞඛ්‍ය ඇමතිතුමිය විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමැති. ඒ වගේම ඒ සම්බන්ධව කරන මේ වෛද්‍ය පරීක්ෂණ වලට අවශ්‍ය ඒ වෛද්‍ය රසායන ද්‍රව්‍ය, ඒ වගේම ස්ට්‍රිප්සෝරි දේවල් ලොකු අඩුපාඩුවක් තියෙන බවයි රෝහල් ආරච්චි මාර්ගය අපිට දැනගන්න ලැබුණේ. ඊට අමතරව කොරෝනා වෛරස් හේතුවෙන් මේ අන මුස්ලිම් වරුන්ගේ මුද්දේ හේ සම්බන්ධව තිබුණ ප්‍රශ්නයයි මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රශ්නේ සම්බන්ධව අපි මේ සභාව තුළ විවිධ අවස්ථාවල කතා කරන නමුත් මම හිතන්නේ අපිට මේ වෙනතුරු සාධනීය පිළිතුරක් අපි ලබා ගන්න බැරි වී තියෙනවා. හැම විටම මේ සාකච්ඡා අවසන් වුණේ තාක්ෂණ කමිටුවේ තීරණ එනතුරු බලා සිටින්න බවයි. තාක්ෂණ කමිටුව පදනම් විරහිත මතයක් දරන නිසා අපිට තාක්ෂණ කමිටුවේ මේකට විසඳුමක් ලැබෙයි කියන විශ්වාසය අපි තුළ නැහැ. අපේ නියෝජිත පිරිසක් ගරු ඇමතුමගේ ප්‍රධානත්වයෙන් මෛතන මේ තාක්ෂණ කමිටුව විවිධ ඒ අවස්ථාවක එක අවස්ථාවක මෛතනේ ඒ කමිටුව එකඟ වෙලා ඒකන්තව පළ කරාට පස්සේ මෛතනේ අධිකර ජනාධිපතිතුමා දිනුවත් කරලා ඉන් පස්සේ මන්නාරම් ප්‍රදේශයේ භූමිදාන කිරීම සඳහා අපි ඉඩමකුත් හොයාගත්ත නමුත් පසු දින ඉන් පස්සේ ඒ තීරණය වෙනස් වුණා. මේ ප්‍රශ්නය රජය සානුකම්පිකව සලකා බැලිය යුතු ප්‍රශ්නයක් හිටියයි මම දකින්නේ. පත් වෙන ඕනෙම රජයක් හැම රජයක් වගේම මේ රටේ ජීවත් වෙන හැම ආගම්වල සංස්කෘතිය ගරු කරන රජ හැටියට මුස්ලිම් ආගමේ සංස්කෘතියත් මේ රජයත් ගරු කරගෙන විශ්වාසයේ අපි තවම ඉන්නවා. ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන්නේ මෙම පෘථිවි එක කොටසක් හිටියදයි මම හිතන්නේ වෙන ග්‍රහ ලෝකයක නෙවෙයි මේ පත්‍රය තියෙන නිසා මම හිතන්නේ අනිකුත් ලෝකයේ අනිකුත් රටවල මේ භූමිනාම ක්‍රීමට අවස්ථ ලබා දුන්නා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුනිසෙෆ් වැනි ආයතන පවා නිර්දේශ තිබියදී විශේෂයෙන්ම මරණ මාංශයේ වෛරසය පිටවලා ජලයත් එක්ක මිශ්‍ර වීමෙන් මේ ව්‍යාප්ති වීමට අවධානය තියෙන බවයි මේ කොමිටුව නිර්දේශ
ලබා දුන්නා.
වෙනස් කරලා මේක සානුකම්පිකව සලකා බලලා රජය මේ සම්බන්ධව සාධනීය පිළිතුරක් ලබා දෙන විශ්වාසයෙන් මා කතා අවසන් කරනවා.
බොහොම ස්තුතියි.